ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් අපි හැමනම් අද දවසේදීත් ආරම්භ කරමු ලෝකයේ තත්විත්ති පිළිබඳව සාකච්ඡා කරන අපගේ විශේෂාංගය ලොව වටා විශේෂාංගය ආරම්භ කරන්න. තොරතුරු වාර්තාකරණයට සූදානම් සිටින සුපුරුදු ලෙසින්ම මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයෙන්. අයිබෝන් අමල්.
අයිබෝන් දිලුක්ෂි.
යුක්‍රේනයේ පිළිබඳව තාමත් කතාබහ වැඩි හින්දා යුක්‍රේනයෙන්ම අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපි දන්නවා දැන් මේ රුසියා යුක්‍රේන යුද්ධයේ හින්දාමල් යුක්‍රේනයට යුදාවී ආහාර ද්‍රව්‍ය මානුෂීය ආධාර මේ නොයෙකුත් විදිහේ ආධාර ලැබෙමින් තියෙනවා. මීට කලින් වතාවකත් අපි සඳහන් කිරීමක් කළා ඇමරිකාව ඩොලර් මිලියන ගාණක් වෙන් කළා කියලා යුක්‍රේනයට යුදාවී ආධාර ලබා දෙන්න. දැන් තවත් එවැනි වූ අවස්ථාවක් වාර්තා වෙනවා. ඇමරිකාවේ මේ අලුත් අදහස පිළිබඳව මොකද කියන්නේ ජාත්‍යන්තරය?
ඔව් දිලුක්ෂි, මෙතන ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙන්නේ මේ වෙනකොට යුක්‍රේනයට තමන්ගේ ඒ භූමිය ආරක්ෂා කරගන්නට අවශ්‍ය බර අවි, විශේෂයෙන්ම කාලතුවක්කු සහ නාවික යාත්‍රාවලට ප්‍රහාර කරන්න පුළුවන් ඒ දුරදිග අවි ලබා දීමට කටයුතු කරනවායි කියලා ඩොලර් මිලියන 1000ක අවි ආයුධ මේ විදිහට ලබා දෙන්න ජෝ බයිඩන් ජනාධිපතිවරයා දැන් එකඟ වෙලා තියෙනවා. ඒක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේක තමයි මීට කලින් අවස්ථාවලදීත් ඇමරිකාව යුක්‍රේනයට යුදාධාර ලබා දීලා තිබුණා. නමුත් මේක තමයි විශාලතම අවි ආයුධ ලබා දීමේ වැඩපිළිවෙල. ඒ වගේ කාලතුවක්කු 18ක් මේ විදිහට ලබා දුන්නයි කියලා තියෙනවා. ඒ වගේම ගොඩබිම ඉඳලා නාවික යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ඒ මිසයිලත් ලබා දීලා තියෙනවා කියලා. මේක ඇත්තටම රුසියාව යුක්‍රේනයේ දැන් කරගෙන යන ආක්‍රමණය වැළැක්වීමට ඇමරිකාවෙන් දෙන ආධාරයක් හැටියට තමයි ඔවුන් මේක හඳුන්වලා තියෙන්නේ.
අපි දන්නවානේ දැන් මේ රුසියා යුක්‍රේන යුද්ධය ආරම්භ වෙන්නට මූලික වුණු හේතු කාරණා මොකක්ද කියලා. නේටෝ සංවිධානයේ සමාජික රටක් බවට යුක්‍රේනය පත්වෙන්නට යාම තමයි මේ ගැටලුවට මූලිකව බලපාපු සාධකය. දැන් ඊට පස්සේ අපි දැක්කා මේ රුසියාවෙන් තවදුරටත් තර්ජන එල්ල වේවි කියලා ස්කැන්ඩිනේවියානු රටවල් කිහිපයකුත් මේ නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ ඉල්ලලා තිබුණා. ස්වීඩනය සහ ෆින්ලන්තය මේ සමාජිකත්වය ආයුධම් කරලා තියෙනවා කියලා අපි මීට කලින් තොරතුරු මේ විශේෂාංගයේදීම කතා බහ කළා. දැන් අපිට වාර්තා වෙනවා මේ තුර්කිය යම් කිසිවූ බාධාවක් එල්ල කරනවා කියලා මේ ස්වීඩනයේ නේටෝ සමාජිකත්වය පිළිබඳව. උන් කියනවා කියලා මේක නීත්‍යානුකූල නෑ කියලා. ඇයි ඒ?
මෙතන දිලුක්ෂි, තුර්කිය ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ රටේ බෙදුම්වාදීන් විශේෂයෙන්ම PKK කියන බෙදුම්වාදී කණ්ඩායම ස්කැන්ඩිනේවියානු රටවල් වල ඉඳලා ඔවුන්ට රැකවරණය ලබා දෙනවා, එහෙ ඉඳලා තුර්කියට විරුද්ධව කටයුතු කරනවා කියලා. ඉතින් මේක මුල් කරගෙන තුර්කිය මේ අවස්ථාවේදී ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට ඇතුල් වෙන්න කළා තියෙන ඒ ඉල්ලුමට ඒකට විරෝධය පාලා තියෙනවා. ඉතින් තුර්කිය මේ අවස්ථාවේදී ෆින්ලන්තය සහ ස්වීඩනයෙන් ඉල්ලීමක් කළා තියෙනවා ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න කියලා. විශේෂයෙන්ම මේ PKK කියන දැනට තුර්කිය ත්‍රස්තවාදී කණ්ඩායමක් හැටියට හඳුන්වන ඒ කණ්ඩායම සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන තුරු මේ රටවල් දෙක නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම සුදුසු නැහැයි කියන කාරණාව තුර්කිය ප්‍රකාශ කළා තියෙනවා. නේටෝ සංවිධානයේ සියලුම රටවල් එකඟතාවයකින් තොරව අලුත් සමාජිකයන් බදවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා දැනට මේ නේටෝ සංවිධානය පුළුල් කිරීමේ වැඩසටහන යම්තරම් දුරකට අඩපණ වෙලා තියෙනවා මේ තුර්කිය ඉදිරිපත් කළා තියෙන ඔවුන්ගේ විරෝධතාවය නිසා.
අපි මේ ළඟට මේ බ්‍රිතාන්‍ය සම්බන්ධව අවධානය යොමු කරන්න කැමැති. මීට කලින් අපි මේ සම්බන්ධව යම්තාක් දුරකට කරුණු දල වශයෙන් සාකච්ඡා කළා තියෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍යයට මුහුණ දෙන්නට සිදුවලා තියෙන මේ අනවසර සංක්‍රමණ සම්බන්ධ ගැටලුව. දැන් එහිදී අපි සඳහන් කිරීමක් කළා ඔස්ට්‍රේලියාව මේ වෙනකොට අනුගමනය කරන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධවනේ ප්‍රතිපත්තිය අනුව යමින් බ්‍රිතාන්‍යයත් යම් කිසි ක්‍රියාදාමයකට මුල පුරනවා කියලා. ඒ තමයි දැන් ඔස්ට්‍රේලියාවට අනවසර බෝට්ටු මගින් හෝ අනවසර යාත්‍රා මගින් මුහුදු මාර්ගයෙන් එනවා නම් අනවසර සංක්‍රමණිකයන් ආපසු හරවා යවෙනවා. එසේත් නොමැතිනම් මේ ප්‍රධාන භූමියට, ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට උන්ව බාරගන්නේ නැතුව වෙනත් අවශේෂ රටවල් වල මේ පුද්ගලයන් රඳවා තැබෙනවා. දැන් ඒ ක්‍රියාදාමයේ අනුගමනය කරන්න පටන් ගත්ත බ්‍රිතාන්‍ය උන් එකඟතාවකට ආවා රුවන්ඩාව සමගින්. තමන්ගේ රටට එන අනවසර සංක්‍රමණිකයන් රුවන්ඩාවට යවනවා කියලා. දැන් මේක තමයි කතන්දරේ. දැන් අපිට වාර්තා වෙනවා මේ විදිහට බ්‍රිතාන්‍ය රුවන්ඩාවට යවන්නට සූදානම් කළ හිටිය සරණාගතීන් පිරිසක් රැගත් ගුවන් යානයක් හදිසියේම මේ පියාසර කිරීම ආරම්භ කළ විනාඩියක් දෙකක් වගේ කාලයක් ඇතුළතදී ඒක උසාවි නියෝගයක් මගින් නැවැත්තුවා කියලා. මේක විශේෂිත සිදුවීමක්. දැන් මේ අනවසර සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයේ නීත්‍යානුකූල ක්‍රියාදාමයක් විදිහට ආරම්භ කරපු මේ ක්‍රියාදාමයට එළවුණු බාධාව පිළිබඳව බ්‍රිතාන්‍ය මොනවද කියන්නේ? එතකොට මේ බාධාව ඇති කළේ කවුද? කුමන හේතුන් පදනම් කරගෙනද? මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඊළඟට මම කතා බහ කරන්න කැමතියම.
ඔව් දිල්රුක්ෂි, මේ අවස්ථාවේදී පුද්ගලයන් 130 දෙනෙක් මේ විදිහට ප්‍රථම වතාවට බ්‍රිතාන්‍යයෙන් රුවන්ඩාවට ගෙන යන්න කටයුතු ලැහැස්ති කළ තිබුණා. නමුත් මේ ගුවන් යානයේ බ්‍රිතාන්‍යයෙන් පිටමං කරන පුද්ගලයන් වෙනුවෙන් නොයෙකුත් පෙත්සම් ඉදිරිපත් කළ තිබුණා යුරෝපීය මානව හිමිකම් උසාවියට. මේකට කියනවා යුරෝපියන් කෝට් ඔෆ් හියුමන් රයිට්ස් කියලා. එතකොට මේ උසාවිය විසින් තීන්දුවක් දුන්නා මේ විදිහට බ්‍රිතාන්‍යයෙන් ඒ පිටමන් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තව වැඩිදුරටත් කරුණු සැලකිල්ලට ගත යුතුයි. ඒ අනුව මේ ගුවන් යානය පිටත්වීම වළක්වාලමින් ඔවුන් නියෝගයක් ලබා දුන්නා. දැන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමේ සමාජිකයෙක් නොවුනන් තවමත් ඔවුන් ඒ යුරෝපියන් කෝට් ඔෆ් හියුමන් රයිට්ස් කියන ඒ සංවිධානයේ සමාජිකත්වයේ තියෙන නිසා මේ අවස්ථාවේදී බ්‍රිතාන්‍යට සිද්ධ වුණා ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ අනුව තමයි මේ ගුවන් යානය පියාසර කරන්න ආරම්භ කරනවත් එක්කම මේ යානය නැවතත් නවත්තලා ඒ මගින්ව ඒ යානෙන් බස්සන්න සිද්ධ වුණයි කියලා. මුලින්ම මේ යානය 130 දෙනෙක්ව ගෙනියන්න තීන්දුව කළා තිබුණා. පසුව ඒ සංඛ්‍යාව අඩු වෙලා තිබුණා 7 දෙනෙකුට. ඒ 7 දෙනාගෙනුත් ඒ ගුවන් යානයේ හිටපු අෆ්ගන් ජාතිකයෙක් සම්බන්ධයෙන් තමයි යුරෝපා අධිකරණයට ඒ පෙත්සමක් යොමු කළා තිබුණේ. බ්‍රිතාන්‍යයට නීති විරෝධී ලෙස පැමිණෙන පුද්ගලයන් බ්‍රිතාන්‍යයේ පදිංචි කරන්නේ නැතිව මේ විදිහට රුවන්ඩාවට ඔවුන්ව ගෙනියන්න ඒ ඔවුන් ඇති කරගත් රුවන්ඩාවත් එක්ක ඇති කරගත් ඒගිවිසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නිසා බොහෝ විට බ්‍රිතාන්‍ය යුරෝපා මානව හිමිකම් ඒ උසාවියෙන් ඉවත් වෙන්නට ඉඩ තියෙනවායි කියලා බ්‍රිතාන්‍ය බලධාරීන් මේ වෙනකොට ඔවුන් අනුතුරු ඇඟවීමක් කළා තියෙනවා.
දැන් ශ්‍රී ලංකාවට මුණ පාන්නට සිදු වෙලා තියෙන මේ ආර්ථික අර්බුදයත් සමගින් අපි දකිනවා ලෝකයේ විවිධ රටවලින් යම් ණය මුදල් ණය ආධාර ලබා ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. දැන් එතනදී අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙන්නට එකඟතාව මේ වෙනකොට පළ කරලා තියෙන ලබා දුන්න ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික බලවතෙක්ටත් මේ ආර්ථික දුෂ්කරතාවලට මූණ පාන්නට සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ තමයි ඇමරිකාව. ඇමරිකාවේ නයපොලි අනිපාතිකය ඉහළ දාලා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම උද්ධමනය සම්බන්ධවත් අවධානයක් තියෙන උද්ධමනයත් වැඩි වෙලා ඇමරිකාවේ කියලා. දැන් මේ වගේ තත්වයක් මත ලෝක ආර්ථිකයට මේක කොහොම බලපාවිද? ලංකාව වගේ රටකට මේක කොයි වගේ තත්වයක් විදිහට බලපාවිද? මම කැමති යමල් ඒ සම්බන්ධව තොරතුරු ටිකකුත් දැනගන්න.
මේ අවස්ථාවේ දිල්රුක්ෂි, ඇමරිකාව අවුරුදු 28කට පස්සේ තමන්ගේ පොලි අනුපාතය විශාල ප්‍රමාණයකින් ඉහළ දමලා තියෙනවා. අපි කියනවා මේ බේසිස් පොයින්ට් 75ක්, එම නැත්නම් 0.75කින් පොලි අනුපාතය වැඩි කරලා තියෙනවා. මේ විදිහට ඇමරිකාව තමන්ගේ ඒ පොලි අනුපාතය වැඩි කරපුවාම ලෝකේ පුරාම ඩොලර් වල මිල ඉහළ යනවා. ඩොලර් එකට ලබා දෙන පොලිය අතිශයින් ඉහළ යනවා. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටවල් වලට ණය ලබා ගැනීමේදී අපහසුතාවයකට පත් වෙනවා. මොකද වෙනදට වඩා වැඩි පොලියක් ගෙවන්න සිද්ධ වෙන නිසා. ඉතින් මේ කාරණාව නිසා විශේෂයෙන්ම නිවාස ණයක් ගත්තා නම්, එහෙමනම් වාහනයකට ලීසින් එකක් ලබා ගත්තා නම්, ඒ හැම දෙයකම වාරිකවල වැඩිවීමක් සිද්ධ වෙනවා පොලිය අනුපාතයේ වැඩිවීමත් එක්කලා. ඉතින් විශේෂයෙන්ම ලංකාවට ඒක බොහොම දැඩි ලෙස බලපානවා. ලංකාව දැනට මුහුණ බාරලා තියෙන ආර්ථික දුෂ්කරතාවය නිසා. නමුත් අනිකුත් රටවල, ලෝකයේ අනිකුත් සියලුම රටවල් වලට මේ ඇමරිකාව ගත්ත තීන්දුව නිසා ඍජුවම විශේෂයෙන්ම පාරිභෝගිකයන් සෑම දෙයකටම ලබා ගන්න සෑම ණයකටම ගෙවන පොලි අනුපාතය යම් විදියකින් වැඩිවීමක් සිද්ධ වෙනවා.
දැන් මේ විදේශ මුදල් සම්බන්ධව ලෝකයේ බොහෝ රටවල් අර්බුදයකට ලක් වෙලා තියෙනවා කියන කාරණාව තවදුරටත් සනාථ වෙනවා. පාකිස්තානයේ අරගෙන තියෙන එක්තරා තීන්දුවක් හින්දා මේක මේ ජනතාවගෙන් කරපු ඉල්ලීමක්. හැබැයි මේක ටිකක් මේ හාස්‍යජනක ඉල්ලීමක් විදිහට විදේශ ප්‍රවෘත්ති මේක වාර්තා කරමින් සිටිනවා. ඒ තමයි මේ තමන්ගේ රටේ ජනතාවගෙන් පාකිස්තානයේ ඉල්ලලා තියෙනවා මේ විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ පරමාර්ථයක් විදිහට තේ බොන්න එපා කියලා. මොකක්දමල් මේ මේ ප්‍රවෘත්තියේ තියෙන අපිට මේ කතා බහ කරන්න තියෙන ප්‍රමුඛතම කාරණාව?
දිල්ලුක්ෂි, මෙතන පාකිස්තානයේ ක්‍රම සම්පාදන සහ සංවර්ධන ඇමති කියන අෂාන් ඉක්බල් කියන ඇමතිවරයා ඉල්ලීමක් කරලා තියෙනවා හැම පාකිස්තානු ජාතිකවගම ඔවුන් දැනට පාරිභෝජනය කරන තේ එහෙම දැනට ඔවුන් කෝප්ප දෙකක් බොනවා නම් එක කෝප්පයක් පමණක් බොන්න කියලා. පාකිස්තානු ජාතිකයන් බොන තේ කෝප්ප සංඛ්‍යාව අඩකින් අඩු කරොත් පාකිස්තානයේ තේ ගෙන්වීම සඳහා ගෙවන විදේශ විනිමය සෑහෙන මුදලක් ඉදිරි කරගන්න පුළුවන් කියලා තමයි ඔහු තර්ක කරන්නේ. ඔහු කියන විදිහට පාකිස්තානයේ අවුරුද්දකට ඩොලර් මිලියන 550ක් විතර වියදම් කරනවා තේ ආනයනය කරන්නට. එතකොට ඒකෙන් අඩක්වත් ඉතුරු කරගන්න පුළුවන් කියලා විශේෂයෙන්ම රට බොහොම දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙන වෙලාවේදී තේ කෝප්පයක් අඩුවෙන් පාරිභෝජනය කිරීම තුලින් මේ කාරණාව කරන්න පුළුවන් කියන දේ තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් ඒකට පාකිස්තානය තුලින් දැඩි විරෝධයක් මතුවලා තියෙනවා. මොකද බොහෝ පාකිස්තානුවන් අද ඇත්තටම විශාල මහා පරිමාණයෙන් ඔවුන් තේ බොන රටක් හැටියට පත් වෙලා තියෙනවා. දකුණු ආසියානු කලාපයේ වැඩිපුරම තේ රටට ආනයනය කරන රටක් හැටියට තමයි පාකිස්තානයේ තියෙන්නේ. මෙතනදී විශේෂයෙන්ම ජනතාව ප්‍රකාශ කරලා තියෙන්නේ ඔවුන් දිනකට බොහෝ දෙනෙක් දිනකට තේ කෝප්ප 20ක් 30ක් විතර පාරිභෝජනය කරනවා කියලා. සෑම රජයේ රැස්වීමකදීම නැත්නම් රජයේ කටයුත්තකදීම ඒ නිලධාරීන්ටත් තේ සංග්‍රහ කිරීමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මෙතනදී ජනතාව ඉල්ලලා තියෙන්නේ රජයේ වියදම් අඩු කරන්න. නමුත් ජනතාව තේ පාරිභෝජනය කිරීම අඩු කරනවායි කියන එක ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. එක්කම දිලෘක්ෂි මේවයේ කතාවක් තිබුණා. මීට කලින් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති හැටියට රොනි ඩිමෙල් කටයුතු කරන වෙලාවේදී ඔහු එක්වරක් ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවේ සියලුම විදේශ විනිමය ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඉන්දියානු ජාතිකයන් තමන් දැනට බොන තේ කෝප්ප සංඛ්‍යාවට වැඩිය තව එකක් පාරිභෝජනය කළොත් ලංකාවේ ප්‍රශ්න සියල්ලම විසඳන්න පුළුවන් කියලා. මොකද ඒකෙන් ਉਹ බලාපොරොත්තු වෙන්නේ වැඩිපුර තේ ප්‍රමාණයක් ලංකාවෙන් පිටරට යවන්නත් පුළුවන්. ඒ එක්කම ඉන්දියානුවන් තමන් නිෂ්පාදනය කරන තේ වැඩිපුර පාරිභෝජනය කරපුවාම ඔවුන්ට ලෝක වෙළඳපොළට යවන්න තියෙන තේ ප්‍රමාණය අඩු වෙලා ශ්‍රී ලංකාවේ තේ වලට වැඩි මිලක් ලැබෙනවායි කියලා. ඉතින් එවැනි දෙයක් තුලින් ශ්‍රී ලංකාවේ සියලුම ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා රොනි ඩිමෙල් හිටපු මුදල් ඇමති
එක හරිම ආකර්ෂණීය ප්‍රවෘත්තියක් කමල්. මොකද එක රටක් තමන්ගේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳගන්න තේ පානය අඩු කරන්න කියද්දි තව රටක් ඇත්තටම තමන්ගේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳගන්න තේ පානය වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේක බොහොම ආකර්ෂණීය ප්‍රවෘත්තියක්. ඇත්ත වශයෙන්ම බොහොම ස්තුතියි අපිට මේ තොරතුරු රැගෙන ආවට. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් ලෝකයේ ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති කතා බහ කරන්න. එහෙමනම් මේ විශේෂාංගයෙන් හමු වෙමු. අමල් බොහොම ස්තුතියි. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.